සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවේ පුතේ. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයත් එකතු වෙලා ගෙනෙන අපේ දූල පුතාලාගේ තක්සලාව රජරට ගුරු ගෙදර ඔන්න අදත් මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා ගණිතයේ වැඩසටහනක් එක්ක. ඉතින් ඔබ දන්නවා දැන් අපේ වැඩසටහනේ ගමන් කරන ගමන් මාර්ගය වෙනස් වෙනවා. ඉතින් අද දවසේ ඔබ සූදානම් වෙන්නට ඕන 11 ශ්‍රේණියේ පාඩමකට. 11 ශ්‍රේණියේ දෙවන වාරයේ ආරම්භක පාඩම. අපි පාඩමට කියනවා හීනවන ශේෂ ක්‍රමය කියලා. මේ හීනවන ශේෂ ක්‍රමයේ පෙළ පොතේ තිබෙන ගැටලු තමයි සාකච්ඡා කරන්න මං අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් ඔබ ඉක්මනින්ම සූදානම් වෙන්නට ඕන 11 ශ්‍රේණිය දෙවන කොටස පෙළ පොත ළඟට ආරම්. මොකද මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එම පෙළ පොතේ තෝරාගත් ගැටලු කීපයක්. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ලැබෙන තෝරාගත් ගැටලු කීපයක්. අපි මේකට කුලී කිනීම කියලාත් හඳුන්වනවා. එහෙමනම් ඔබ සූදානම් වෙනකම් මම මේ ගැටලුව ගැන එහෙම නැත්නම් මේ ගැටලුව කොතරම් විභාගයට වැදගත්ද කියන දේ පිළිබඳ පොඩ්ඩක් හිතින් ඔයගොල්ලෝ දැනුවත් කරන්න. වසර කීපයකදීම හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගැටලු ලැබිලා තියෙනවා අපද සාමාන්‍ය පෙළ ගණිතයේ දෙවන පත්‍රය සඳහා. ඉතින් කියන්න වැදගත් දෙයක් තියෙනවා. හීනවන ශේෂ ක්‍රමය යටතේ ගැටලුවක් ඔබට ලැබුණු තින් පුතේ දෙවන පත්‍රයට බොහෝ වෙලාවට සම්පූර්ණ ගැටලුවක්. ඒ කියන්නේ ලකුණු 10ක් ඔබට ලබා ගන්නට හැකිවන ගැටලුවක්. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්නට ඕන. හුඟක් ශිෂ්‍යයෝ හිතනවා මේ හීනවන ශේෂ ක්‍රමය ටිකක් සංකීර්ණ එහෙම නැත්නම් මතක තියා ගැනීමට අපහසු ගැටලුවක් කියලා. නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබ මේ කතන්දරයක් විදිහට ඔබගේ ප්‍රායෝගික ජීවිතයේදී වෙන විදිහට මතක තියාගත්තුටින් පියවරයන් ටික ඊටාම පහසුවෙන් ඔබට මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔබ උනන්දුයෙන් එකතු වුණොතින් මේ පාඩමත් එක්ක පැයකට ආසන්න කාලයක් මේ පාඩමත් එක්ක ඔබ ඊටාම උනන්දුයෙන් එකතු වුණොතින් ඒ වගේම මම කියන දේ පියවරින් පියවර ලියාගත්තුටින් මං හිතනවා ඔබට හීනවන ශේෂ ක්‍රමය ඊතරම් අසීරු නොවේ කියලා. නමුත් ඔබ අද දවසේ ඉගෙන ගන්න දේ අනිවාර්යයෙන්ම හෙට අනිද්දා දවස්වලදී නැවත පුනරීක්ෂණය කරන්න ඕන. ඒ තුලින් ඔබට තියෙන සියලු ගැටලු තමන් විසින්ම විසඳ ගන්නට හැකිවන පරිදි මම අද දවසේ ඔබත් එක්ක මෙන්න මේ ගැටලු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් මං හිතනවා ඔබ දැන් සූදානම් ඇති කියලා. එහෙමනම් අපි මං කියවනේ අද දවසේ පෙළ පොත සාකච්ඡා කරන්න කියලා. එහෙමනම් 11 ශ්‍රේණිය දෙවනි කොටසේ 6 වන පිටුව පෙරලා ගන්න. ඔන්න ඔබට පේනවා 6 වන පිටුවේ 9.1 අභ්‍යාසය තියෙනවා. මෙන්න මේ අභ්‍යාසයේ මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමු වන ගැටලුව. පුතේගේ ගැටලුවට යන්න කලින් අපි පොඩ්ඩක් මේ හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරමු. හීනවන ශේෂ ක්‍රමය. ශේෂය හීන වෙනවා. මේ ගැටලුව ප්‍රායෝගිකව අපට දකින්නට ලැබෙන්නේ හුඟක් වෙලාවට අත්විඳින්නට ලැබෙන්නේ ඔයගොල්ලෝ ගෙවීමේ ක්‍රමයට භාණ්ඩයක් ලබා ගන්න වෙලාව. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ ගෙදරට රූපවාහිනී යන්ත්‍රයක් ගේනවා ගෙවීමේ ක්‍රමයට. මේ ගෙවීමේ ක්‍රමය තමයි හීනවන ශේෂ ක්‍රමය කියන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබ මාස්පතා භාණ්ඩය ලබා ගත්තයින් පස්සේ මාස්පතා එම ආයතනයට ගිහිල්ලා ගෙවීමක් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ මිලදී ගන්නවා රුපියල් 50,000ක් වටින රූපවාහිනී යන්ත්‍රයක්. හැබැයි ඔබ එම ආයතනයට ගියපු සැනින් ඒගොල්ලෝ අපට ඒ භාණ්ඩය ලබා දෙන්න සූදානම් නැහැ. ඒ භාණ්ඩයෙන් යම් කොටසක් ඔබෙන් මුලින්ම ඉල්ල ගන්නවා. එහෙම නැත්නම් ඔබ මුලින්ම ගෙවිය යුතුයි. අපි උදාහරණයක් විදිහට කියමු මේ 5000ක් වටින භාණ්ඩයට මුලින්ම ගෙවීමක් කරන්න වෙනවා රුපියල් 20,000ක. ඉන් අනතුරුව තමයි ඔබට එම ආයතනයත් එක්ක ඔබ 20,000ක් ගෙවුවා නම් ඔබ එම ආයතනයට ණය වෙනවා රුපියල් 30,000ක්. ඉතින් මේ 30,000 ඔවුන් කියાવી වාරික 6කින් මාසික වාරික 6කින් ගෙවන්න කිව්වොතින් ඔබට සිද්ධ වෙනවා ඒ 30,000 වාරික 6කින් ගෙවන්න. හැබැයි දැන් ඔවුන් ඔබට පහසුකමක් ලබා දීලා තියෙනවා. ඒ පහසුකම වෙනුවෙන් ඔවුනොත් ඔබෙන් යම් පොලියක් අය කරනවා. ඉතින් එහෙනම් ඔබට ඔබ වුණ ණය මුදල සඳහා පොලියක් ගෙවන්නට සිද්ධ වෙනවා. අන්න ඒ පොලිය ගණනය කරන ආකාරය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේ උදාහරණෙ විදිහට නම් ඔබ රුපියල් 30,000ක් ණය වෙලා. අපි හිතමු මාස 6ක් දුන්නා ඔබට කියලා. එහෙමනම් යම් පොලිය ප්‍රතිශතයක් යටතේ රුපියල් 30,000ටම ඔබ පොලිය ගෙවන්න සූදානම්ද? මාස 6කට රුපියල් 30,000ටම ඔබ පොලිය ගෙවන්න සූදානම්ද? ඔබ කියාවි නෑ අපි මාස්පතා එම ආයතනයට ණය මුදලින් කොටසක් ගෙවනවා. ඒ කියන්නේ ඔබ රුපියල් 30,000 හයෙන් බෙදපුවාම රුපියල් 5,000ක මුදලක් මාසිකව ණය මුදල විදිහට ගෙවනවා. ඉතින් එහෙනම් ඔබ මාස 6ටම කැමති වෙන්නේ නැහැ රුපියල් 30,000කට පොලිය හදනවට. මං කියන කාරණාව පැහැදිලි ඇති. එහෙමනම් පොලිය ගණනය කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි මාසයේ ඔබ රුපියල් 30,000ක් ණය වෙන නිසා 30,000ටම පොලිය ගණනය කරනවට ගැටලුවක් නැති වෙයි පළවෙනි මාසෙදී. ඒ වගේම දෙවනි මාසෙ වෙද්දී ඔබ ඒ රුපියල් 30,000ෙන් මාසික වාරික 6ක් දීලා තිබ්බනම් එහෙනම් 30,000 පහෙන් බෙදපුවාම මාසික වාරික 6ක් දීලා තිබෙන නිසා 30,000 හයෙන් බෙදපුවාම ඔබට රුපියල් 5,000ක් පළමු මාසෙ නිම වෙද්දී ගෙවන්න ඕන. එහෙනම් දෙවනි මාසයේදී ඔබ ණය එම ආයතනයේ රුපියල් 30,000ක් නෙවෙයි රුපියල් කීයද 25,000ක් ණය. එහෙනම් ඔබ දෙවනි මාසයේට පොලිය අය කරනවාට කැමති වෙන්නේ රුපියල් 25,000කට. අන්න ඒ විදිහට මොකද වෙන්නේ? ඔබට ගෙවන්නට තිබුණ ශේෂය හීන වෙමින් යනවා. ආරම්භයේදී තිබ්බ ශේෂය නෙමේ මසින් මස ඒ ශේෂය අඩු වෙනවා. අනේ අඩුවීමට අනුරූපව පොලිය ගණනය කරන ක්‍රමය තමයි හීනවන ශේෂ ක්‍රමය කිව්වේ. එහෙමනම් මම හිතනවා කාරණාව පැහැදිලි ඇති. එහෙමනම් අපි මේ අභ්‍යාස මාලාවේ තියෙන ගැටලුවකින් මේක කොහොමද ගණනය කරන්නේ කියලා අපි බලමු. මම එහෙනම් ඔන්න ඔබගේ අවධානය යොමු කරනවා පළවෙනි ගැටලුවට. සඳමිණි 12ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 50,000ක ණය මුදලක් ගත්තාය. එම ණය මුදල මාසික වාරික 10කින් ගෙවා නිම කළ යුතුය. එහෙමනම් දැන් මේ ගැටලුව අපි මුලින්ම ඔළුවට දාගමු. රුපියල් 50,000ක් තමයි ණයට ගන්නෙ. මාසික වාරික කීයක් දීලා තියෙනවද? 10ක් දීලා තියෙනවා. හැබැයි වැදගත් දෙයක්. ඔවුන් වාර්ෂිකව 112ක පොලියක් අය කරනවා. ඉතින් මේ ගැටලුවට ඔබට මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ තමයි අනු කොටස් යටතේ අහන ප්‍රශ්න. අනු කොටස් යටතේ යන ප්‍රශ්න පිළිවෙලට ඔබ පිළිතුරු සපයාගෙන ගියොතින් ඔබට හැකියාව ලැබෙනවා මෙන්න මේ ගැටලුව බොහොම පහසුවෙන් පිළිතුරු සපය ගන්න. එහෙමනම් අපි බලමු මොකද මුලින්ම අහන ගැටලුව කියලා. මාසෙකදී ගෙවන ණය මුදලේ කොටස. ඒ වගේම දෙවනි කොටස දිහානවා. ණය කොටසක් සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. ණය කොටසක් සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. ඒ වගේම රෝම ඉලක්කන් 3 යටතේ අහනවා. පොලිය ගෙවිය යුතු මාස ඒකක ගන්න. උන්න අලුත් දෙයක්. මොකද්ද මේ මාස ඒකක ගන්න කියන්නේ කියලා අලුතෙන්ම මේ පාඩම ඉගෙන ගන්න පුතෙක් දුවෙක් හිතන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම ඔබට ඒක ඉදිරියේදී පැහැදිලි කරනවා. උනන්දුවෙන් අහන් ඉන්න හරිම වැදගත් වචනයක් මාස ඒකක ගන්න. ඊළඟට හීනවන ශේෂ ක්‍රමය යටතේ ණය මුදල සඳහා ගෙවිය යුතු මුළු පොලිය හොයන්න කියලා කියනවා. ඒ වගේම අවසාන කොටසින් අහනවා මාසික වාරිකයක අගය. දැන් මෙවැනි ගැටලුවක් ටිකක් දීර්ඝ ගැටලුවක් නිසා වගන්ති ලියන්නට වෙනවා. එහෙමනම් වගන්ති ලියද්දී මුලින්ම අපි අපට දීලා තියෙන දත්ත ටික ලියාගමු. ඔන්න එහෙනම් ඔබත් සූදානම් වෙන්න මම කියන විදිහට කොලයක් අරන් මෙන්න මේ දත්ත ටික ලියාගන්න. ඒ කියන්නේ මම හදන විදිහට මේ ගැටලු සටහන් කර ගැනීම වැදගත්. මොකද දීර්ඝ ගැටලු. එහෙමනම් ඔන්න පළවෙනි වගන් තියෙනවා වාර්ෂික පොලී ප්‍රතිශතය ලියා ගන්න. වාර්ෂික පොලී ප්‍රතිශතය සමානයි 112යි. ණය වූ මුදල ඊළඟ වගන්තිය ටිකක් වේගෙන් ලියා ගමු. ණය වූ මුදල සමානයි රුපියල් කීයද? 50,000යි. මාසික වාරික ගණන ඊළඟ වගන්තිය මම නැවත කියන්නම්. මාසික වාරික ගණන 10යි. එහෙනම් අපි පොඩ්ඩක් ඉදිරියට කතා කරගෙන යන් ඊළඟ වගන්තිය විදිහට ලියන්නට පුළුවන්. දැන් ඔබට ලැබිලා තියෙනවා මාසික වාරික 10ක්. ඔබ ණය වෙලා තියෙන රුපියල් 50,000ක්. මේ ගැටලුව ඔබේ ගැටලුවක් කියලා හිතන්නේ ඒක පහසුයි. එහෙමනම් රුපියල් 50000 අපට බෙදන්න වෙනවා 10න් මාසයක ගෙවන ණය මුදලේ කොටස. එහෙනම් ඊළඟ වගන්තිය ලියමු. මාසිකව ගෙවන ණය මුදලේ කොටස සමානයි රුපියල් 50000 බෙදීම 10 රුපියල් 5000යි. ඊළඟට මේ දැන් ගැටලුව අපට ලැබිලා තියෙන්නේ මාසෙන් මාසෙ ගෙවන්න. හැබැයි පොලි ප්‍රතිශතය ඔබට දීලා තියෙන්නේ වාර්ෂිකව. එහෙනම් මෙතන ගැටලුවක් ඇති වෙන්නට ඉස්සෙල්ලා අපි වාර්ෂික පොලි ප්‍රතිශතය මාසික පොලි ප්‍රතිශතය කරමු. එහෙනම් ඊළඟ වගන්තිය ලියන්න මාසික පොලි ප්‍රතිශතය. එහෙමනම් වාර්ෂික පොලි ප්‍රතිශතය කීයද? 12යි නම් මාසික පොලි ප්‍රතිශතය හොයන්න ඔබට සිද්ධ වෙනවා ඒ 12 12න් බෙදන්න. ඇයි ඒ? වසරකට මාස 12ක් නිසා. එහෙනම් අපි ලියමු 12 බෙදීම 12 එහෙම නැත්නම් 12 ගුණ කිරීම 12න් එක සමානයි මාසික වාර්ය මාසික පොලි ප්‍රතිශතය ලැබෙනවා. එහෙනම් 1/1. දැන් පොඩ්ඩක් හිතමු මේ ගැටලුව ගැන. ඔන්න ඔතෙන්ද වගන්ති ලියලා දැන් මම මේ කියන දේ හිතන්න මේ කියන දේවල් කටු සටහනක. එහෙම නැත්නම් ඔබ දැන් ඔතන තියෙන තැන නෙවෙයි වෙනත් තැනක මාත් එක්ක ලියලා පොඩ්ඩක් අපි පිළිවිලින් පිළිවෙලට බලමු. දැන් ඔබ මුලින්ම ඒ ආයතනයේ රුපියල් 50000ක් ණයයි. පළවෙනි මාසයේ තුල විතරක් ඔබ 50000ක් ණයයි. එහෙනම් ඔබට සිද්ධ වෙනවා පළවෙනි මාසෙට ඒ රුපියල් 50000ට 1/100 බැගින් පොලියක් ගෙවන්න. ඉතින් ඔබ සුළු කරලා බලන්න 50000 ගුණ කිරීම 1/100 පොලිය ලැබෙනවා ඔබට කීයක්ද? රුපියල් 500ක්. ඔන්න ඒ 10වෙනි මාසෙට. එහෙම නැත්නම් ගනුදෙනුව නිමා වෙන්න තියෙන තැන ඉඳන් 10වෙනි මාසෙට. එහෙම නැත්නම් ගනුදෙනුව ආරම්භ කරලා පළවෙනි මාසෙට. දැන් ඔබ දන්නවනේ මාසෙන් මාසෙට ණය මුදලින් ගෙවනවා රුපියල් 5000 බැගින්. එහෙමනම් දෙවනි මාසෙ වෙද්දී ගනුදෙනුව ආරම්භ කරලා දෙවනි මාසෙ වෙද්දී ඔබ ණය එම ආයතනයේට රුපියල් කීයක්ද? 50000න් 5000ක් අඩු කරපුවාම 45000යි. එහෙමනම් ඔබ දෙවනි මාසයේදී ඒ දෙවනි මාසයට විතරක් පොලිය ගණනය කරන්න උන රුපියල් 45000. ඒකම ගණනය කිරීමනි සාධාරණ. එහෙමනම් 45000 ගුණ කිරීම 1/100යි. අන්න එවිට ලැබෙනවා ගනුදෙනු ආරම්භ කරලා දෙවනි මාසයේ වෙන විට ඔබට ගෙවන්නට වෙන්නේ කීයක්ද? රුපියල් 450. එහෙමනම් ওই ක්‍රමයට ගැටලුව ඉදිරියට යද්දී දෙවනි මාසයේ වෙන විදිහ දෙවන මාසයේ වන විට ඔබ රුපියල් 10000ක් එම ආයතනයට ගෙවලා ඉවරයි ණය මුදලින්. එහෙනම් දෙවන මාසයේ ආරම්භයේදී ඔබ ණය වෙලා තියෙන්නේ එම ආයතනයට රුපියල් 40000ක්. එහෙනම් 40000ට 1/100 ගානේ දෙවනි මාසයට පොලිය ගන්න කිරීම සාධාරණයි. එහෙමනම් 40000 ගුණ කිරීම 1/100 අන්න එවිට ලැබෙනවා ඔබට රුපියල් කීයක්ද? 400ක්. දෙවනි මාසයට ඔබ ගෙවිය යුතු පොලිය රුපියල් 400යි. දැන් ඔබට පේනවා ශේෂයත් හීන වෙනවා, ඔබ ගෙවිය යුතු පොලියත් හීන වෙනවා. ඒ කියන්නේ අඩු වෙනවා, ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට අපි බලපුවාම මාස 10ක් තියෙනවනේ. මාස 10ට මෙන්න මේ විදිහට තමා පොලිය ඔබට ලැබිලා තියෙන්නේ. ශ්‍රේණියක ආකාරයෙන් ලැබිලා තියෙන්නේ. පළවෙනි මාසයේ වෙද්දී ඔබ පොලිය විදිහට 500යි, දෙවනි මාසයේදී 450යි, තුන්වෙනි මාසයේදී 400යි, 350යි, 300යි, 250යි, 200යි, 150යි, 100යි, 50යි විදිහට ඔබට මාසෙන් මාසෙට පොලිය ගෙවන්නට වෙනවා. එහෙම බලපුවාම මම ওই කියපු පොලිය ටික එකතු කරපුවාම ගෙවන්න වෙන මුළු පොලිය ඔබ ඕනනම් ලියලා බලන්න. මම පොලිය ටික නැවත කියන්නම්. 500 450 400 350 300 250 200 150 100 50. ඔය සියල්ලම එකතු වුණාම ඔබට ගෙවන්නට වෙන මුළු පොලිය වෙනවා රුපියල් 2750. දැන් මෙන්න මෙතන තමා ගානේ වැදගත්ම ස්ථානයේ තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඔබ මුලින්ම ගෙවන්නට ඕන පළවෙනි මාසෙ වෙද්දී ඔබට ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා 5000 කොටස් 10ක්. 5000 කොටස් 10ක්. දෙවනි මාසෙදී ඔබ ණය වෙලා තියෙන්නේ 5000 කොටස්. ඒ කියන්නේ එක මාසෙකදී ගෙවන ණය මුදලේ වගේ කොටස් 9ක්. ඊළඟ මාසෙදී 8ක්. ඊළඟ මාසෙදී 8ක්. පළවෙනි මාසෙදී 10ක් 5000 කොටස් ණය වෙනවා. දෙවනි මාසෙදී 9යි. තුන්වෙනි මාසෙදී 8යි. ඊළඟ මාසෙදී 7යි. අන්න මේ විදිහට මොකද වෙලා තියෙන්නේ 5000 කොටස් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මේක හරියට ත්‍රිකෝණ සංඛ්‍යාවක්. බලන්න 10 9 8 ඒ විදිහට ගිහිලා අවසානට එකකින් ඉවර වෙනවා. එහෙමනම් මෙන්න මේ සංඛ්‍යාව මේ ගැටලුවට අදාළව නම් 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙම නැත්නම් ඔබ දැන් මේ විදිහ සමාන්තර ශ්‍රේණි ඉගෙනගෙන තියෙනවා නම් මේ විදිහට අපිට SN දාලා මේ 5000 ඒකක ගාන හොයාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔබට ගෙවන්නට සිද්ධ වෙන ඒකක ගාන තමයි අපි කියන්නේ මාස ඒකක ගාන කියලා. දැන් පැහැදිලි ඇතිද? එහෙමනම් මම තව චුට්ටක් පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මාස ඒකක ගාන හොයන්න හරිම ලේසි. ඔබ වාරික 10ක් ණය වුණා නම් මාස ඒකක ගාන හොයන්නට පුළුවන් 10 ගුණ කරනවා 11න් ඒක ලැබෙනවා 2කින්. ඇයි එහෙම කරන්නේ? මාස 10ක් ඔබ ණය වුණා නම් වාරික 10ක් ණය වුණා නම් මේ ගැටලුව තුල මාස ඒකක තියෙන්නේ 10වන ත්‍රිකෝණ සංඛ්‍යාවට අනුරූප ප්‍රමාණයක්. එහෙමනම් 10 ගුණ කිරීම 11 බෙදීම 2. මාස 20ක් ණය වුණා නම් මේ තුල ඔබට තියෙන්නේ මාස ඒකක ගන්න 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් 20 ගුණ කිරීම 21 බෙදීම 2. ඔන්න ඔය විදිහට අනිවාර්යෙන් ඔබට මාස ඒකක ගාන ගණනය කරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. එහෙමනම් දැන් ඔබ නැවත ඉන්න ඔබ ගැටලුව සටහන් කරගත්ත ස්ථානයට. දැන් අපි මේ වෙද්දි හොයලා තියෙනවා මාසික පොලී ප්‍රතිශතය කීයද 1% කියලා. එහෙමනම් ඔන්න රෝම ඉලක්කම් 1 ගැටලුවට උත්තර ලියන්න. මාසයකදී ගෙවන ණය කොටස. ඉතින් ඔබ ණය වුණා රුපියල් 50,000ක්. එහෙමනම් ඒ 50,000 බෙදන්න වෙනවා කීයද? 10. එහෙනම් ඔබ මාසයකට ණය වුණා රුපියල් 5,000ක්. මම ඒක කලිනුත් කතා කරා. එහෙනම් ඊළඟට අහනවා මේ ගැටලුවේ ණය කොටසක් සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. ණය කොටසක් සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. ඉතින් ඔබ දන්නවා මාසික පොලිය ප්‍රතිශතය 1% කියලා අපි හොයාගත්තා. එහෙනම් අපි ඊළඟ වගන්තිය ලියමු මෙහෙම. ණය කොටසක් සඳහා ගෙවිය යුතු පොලිය. ණය කොටසක් සඳහා ගෙවිය යුතු පොලිය. එහෙනම් මාසිකට අපි ගෙවපු ණය කොටස රුපියල් 5000යි. රුපියල් 5000 ගුණ කිරීම 10%යි. එහෙනම් එක මාසකදී ගෙවන ණය කොටසට අපිට ගෙවන්නට වෙනවා රුපියල් 50ක පොලියක්. එහෙනම් ඊළඟට ඔබෙන් අහනවා බලන්න මොකද්ද? පොලිය ගෙවිය යුතු මාස ඒකක ගාන. ලියන්න වගන්තිය එහෙනම් ඊළඟ කොටසේ පොලිය ගෙවිය යුතු මාස ඒකක ගාන සමානයි. දැන් වාරික 10 නේ ලැබුණේ. මම මේක කලිනුත් සඳහන් කරා. එහෙනම් මොකද ඔබ කරන්න ඕනේ? 10 11න් ගුණ කරලා බෙදන්න 2කින්. 10 ගුණ කිරීම 11 බෙදීම 2. සමානයි කීයද? 55යි. අපි වාරික 10ක් ණය වෙලා හිටියානම් ඔබට මාස ඒකක ගාන හොයන්න හරිම ලේසි 10වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. 10 ගුණ කිරීම 11 බෙදීම 2 සමානයි කීයද? 55යි. දැන් එහෙමනම් මේ ගැටලුව තුල ඔබට පොලිය ගෙවන්න වෙලා තියෙනවා රුපියල් 5000 කොටස් 55කට. ඔබට මතක ඇති පළවෙනි මාසෙදි 5000 කොටස් 10යි, දෙවෙනි මාසෙදි 5000 කොටස් 9යි, ඊළඟ මාසෙදි 5000 කොටස් 8යි. ඔය විදිහට ගිහිල්ලා අවසානට 5000 කොටස් 1යි. ඔය ටික එකතු කරලා බලපුවම තමයි ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබුණේ. අන්න ඒක තමයි දැන් මෙතනදී අපි මාස ඒකක ගාන කියන්නේ. එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕන මේ ගැටලුව තුල ඔබ ගෙවන්නට ඕන මුළු පොලිය කොච්චරද කියලා. 5000 එක කොටසකට මේ විදිහ ඔබ හොයලා තියෙනවා රුපියල් 50ක පොලියක් ගෙවන්න ඕන. එහෙමනම් ඊළඟ වගන්තිය ලියමු. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගෙවිය යුතු මුළු පොලිය. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගෙවිය යුතු මුළු පොලිය. මොකද මාස ඒකකයකට පොලිය රුපියල් 50යි කියලා හොයාගත්තා. මේ ගැටලුව තුල තියෙනවා රුපියල් 50 කොටස් 55ක්. මාස ඒකක 55ක් නිසා. එහෙනම් රුපියල් 50 ගුණ කිරීම 55. ඔබට ලැබෙනවා මුළු පොලිය ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 2750. දැන් එහෙනම් ඔබට පැහැදිලි. ඔබ මෙම ආයතනයේ රුපියල් 50,000ක් ගෙවන්නත් ඕන. ඔවුන් ණය කරන පොලිය වෙනුවෙන් රුපියල් 2750කුත් ගෙවන්න ඕන. ඉතින් ඔබ දන්නවා ප්‍රායෝගිකව ගැටලු වෙනවා මාසෙන් මාසෙට අඩු වෙමින් වාරිකය ගෙවන්න ගියොතින්. ඒ හින්දා මේක සමාන වාරික විදිහටයි ගෙවන්න වෙන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල හොයන්න. එහෙනම් ඔබ මෙම ආයතනයට ගෙවන්න ඕන රුපියල් 50,000ක්, ඒ කියන්නේ ණය වෙච්ච මුදල, සහ ගෙවිය යුතු මුළු පොලිය වෙච්ච රුපියල් කීයද? 2750. එනං ඔබට ලැබෙනවා ගෙවිය යුතු මුළු මුදල විදිහට රුපියල් 52750. හැබැයි මේ රුපියල් 52750 ඔබට ගෙවන්න අවස්ථා කීයක් ලැබිලා තියෙනවද? 10ක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි ලියමු ගෙවිය යුතු වාර්ෂික වටිනාකම. ගෙවිය යුතු වාර්ෂික වටිනාකම සමානයි රුපියල් 52750 ඔබට සිද්ධ වෙනවා කීයෙන් බෙදන්නද? වාර්ෂික 10යි. එහෙනම් රුපියල් 52750 බෙදීම 10යි. එහෙමනම් ලැබෙනවා වාර්ෂික වටිනාකම රුපියල් 5275ක් විදිහට. වාර්ෂික වටිනාකම ඔබට ලැබෙනවා 5275ක් විදිහට. ඉතින් ඔබ හිතාවි මේ තරම් දිග ගැටලුවක් කොහොමද අපි මතක තියාගන්නේ කියලා. මෙන්න මෙහෙම හිතමු. ඔබ ආයතනයට ගියා, යම් මුදලක් ණය වුණා. ණය වුණයින් පස්සේ ඔබ මාසෙන් මාසෙට ණය මුදලින් කොටසක් ගෙවනවා. අන්න ඒක තමයි මාස ඒකකයකට ගෙවන ණය කොටස කියලා අපට හිතන්න වෙන්නේ. ඉතින් ඒ වගේ කොටස් කීයක් තියෙනවද කියලා බලපු විදිහ තමයි මාස ඒකක ගන්න. එහෙමනම් ගෙවන්න වෙන මුළු පොලිය හොයන්නේ කොහොමද? එක මාසකදී ගෙවන ණය කොටසට ගෙවිය යුතු පොලිය මාස ඒකක ගණන් ගුණ කරන්න ඕන. අන්න එවිට ලැබෙන ඔබට මුළු පොලිය. ඉතින් එහෙමනම් මොකද්ද වෙන්න ඕන? ගෙවන්න තිබ්බ මුළු පොලියයි ණය වෙච්ච මුදලයි එකතු කරලා වාර්ෂික ගණන් බෙදපුවාම ඔන්න මාසිකව ගෙවන්න ඕන වාර්ෂික වටිනාකම ලැබෙනවා. ඉතින් ලැබෙන කාලයත් එක්ක තමයි මම ඔබත් එක්ක මේ ගනුදෙනුව කරන්න ඕන. එහෙමනම් අපි මේක තව තහවුරු වෙන්න දෙවන ගැටලුවක්. එහෙම නැත්නම් මේ අභ්‍යාසයේ ඊළඟ ගැටලුවට අවධානය යොමු කරමු. දෙවන ගැටලුවේ මෙන්න මේ විදිහේ ගැටලුවක් තමයි ලැබිලා තියෙන්නේ. පුද්ගලයෙකුට තමන්ගේ මාසික වැටුපෙන් 10 ගුණයක ණයක් ගන්න පුළුවන්. හැබැයි ඒ ණය වෙනුවෙන් 100%ක වාර්ෂික පොලී ප්‍රතිශතයක් අය කරනවා. හැබැයි පොලී ප්‍රතිශතය එහෙම නැත්නම් ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට. ඒ වගේම ඔහුට ලැබෙනවා ඒ පොලිය ගෙවන්න අවුරුදු 5ක් පොලිය පමණක් නෙමෙයි, ඒම මුදල ගෙවන්න, මුළු මුදල ගෙවන්න වසර 5ක කාලයක් ලැබෙනවා. හැබැයි මාසික වාරික විදිහට තමයි ගෙවන්නට වෙන්නේ. මං හිතනවා ඔබ ගැටලුව කියවගෙන යද්දී මං කියපු ගැටලුව එහෙම නැත්නම් මං කියපු තොරතුරු ටික ඉස්මතු වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් මේකෙත් අපට අනු කොටස් යටතේ තමයි ගැටලුව ලැබිලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ විදිහට ගාන හදාගෙන යන්න. මුලින්ම අහනවා මේ ණය මුදල ඉල්ලුම් කරන්නේ නිමල් කියලා මහත්තයෙක්. නිමල්ට ලබා ගත හැකි ණය මුදල ඔහුගේ වැටුප මාසික වැටුප රුපියල් 30,000ක් වෙන නිසා ඒ වගේ 10 ගුණයක ප්‍රමාණයක වැටුප ණයකට තමා උට යන්න පුළුවන්. එහෙමනම් නිමල් මහතාට ලබා ගත හැකි ණය මුදල වගන්තිල යන නිමල්ට ලබා ගත හැකි ණය මුදල සමානයි රුපියල් 30,000 ගුණ කිරීම 10. එවිට ලැබෙනවා ඔබට රුපියල් 300,000ක්. එහෙම නැත්නම් රුපියල් 103ක ණය මුදලක් ඔහුට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔහු ලබා ගන්නවා. ඊළඟට අහනවා ණය මුදල ගෙවීමට දී ඇති කාලය මාසවලින්. එහෙනම් ඊළඟ වගන්තිල යන්න ණය මුදල ගෙවීමට දී ඇති කාලය මාස සමානයි ඔහුට අවුරුදු 5ක් ලැබෙන්නේ. එහෙනම් 5 වරක් 12 වාරික 60ක් ඔහුට ලැබෙනවා. එහෙනම් මාස 60යි. ඊළඟට අහනවා මාසකදී ගෙවන ණය මුදලේ කොටස. මාසකදී ගෙවන ණය මුදලේ කොටස. ඉතින් ඔහු ණය වෙනවා 103ක්. එහෙම නැත්නම් රුපියල් 300,000ක්. ඒ 310,000 ගෙවන්න අවස්ථා 60ක් ඔහුට ලැබිලා තියෙනවා. එහෙනම් මාසකදී ගෙවන ණය කොටස සමානයි රුපියල් 103 බෙදන්නට වෙනවා 60ෙන්. එවිට ඔහුට පිළිතුර විදිහට ලැබෙනවා රුපියල් 5000ක්. එහෙනම් ඔහු මාසකදී ගෙවන ණය මුදල රුපියල් 5000යි. ණය වෙනුවෙන් ඔහු ගෙවන්නේ රුපියල් 5000. එහෙමනම් දැන් ඊළඟට වෙනවා දැන් මේ 5000 කොටස් තමා වසර 5ක් පුරාවට අඩු වෙමින් යන්නේ. එහෙමනම් ඔබට කලින් ගැටලුවේ මතකයි. දැන් මොනවද හොයන්න ඕන? මාස ඒකක ගණන. ඉතින් මං කිව්වා මාස ඒකක ගණන හොයන්න ලේසි ක්‍රමයක්. දැන් මෙතනනම් වාරික 60ක් තියෙනවා නම් ඔබ කරන්නට ඕන මොකද්ද? 60 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ඕන. එහෙම නැත්නම් ඔබ ශ්‍රේණි වලින් SN සූත්‍රය දාලා ලබා ගන්න. එහෙමනම් 60 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා නම් අපි ඒක කොහොමද කරන්නේ? ලියන්න මෙහෙම වගන්තිය. මාස ඒකක ගාන සමානයි 60 ගුණ කිරීම 61 බෙදීම 2. හැට ගුණ කිරීම හැට එක බෙදීම දෙක මේ හැට වන ත්‍රිකෝණ සංඛ්‍යාව හෙව්වේ පිළිතුර ලැබෙනවා ටිකක් විශාල පිළිතුරක් 1830 එහෙමනම් මේ ගැටලුව ඇතුලේ අපි පොලිය ගෙවන්න ඕන රුපියල් 5000 කොටස් 1830කට එහෙමනම් ඊළඟට අපට හොයන්න වෙනවා මුන් මේ ගැටලුවේ දීලා තියෙන මුන් වාර්ෂික පොලිය ප්‍රතිශතය 3% කියලා. නමුත් අපි පොලිය ගෙවීමක් කරන්නේ මාසිකව වෙන නිසා මාසික පොලිය ප්‍රතිශතය. එහෙමනම් 3% ගුණ කිරීම 12න් එක අන්න එවිට ලැබෙනවා භාගයක් විදිහට මේක තියාගන්න පොලිය ප්‍රතිශතය අපට වාසියේක. එහෙමනම් 3% ගුණ කිරීම 12න් එක 4/4න් එකයි. එහෙමනම් අපි ඊළඟට හොයමු මාස ඒකකයකට පොලිය. එහෙම නැත්නම් මාසකදී ගෙවන ණය මුදල සඳහා පොලිය. රුපියල් 5000 ගුණ කිරීම 4/4න් එක. ඉතින් ඔබ දන්නවා 100 ගුණ කිරීම ලවයේ 4න් එක තිබුණොත් ඔබට ඒ ගැටලුව ලියා ගන්න පුළුවන් මෙහෙම. රුපියල් 5000 ගුණ කිරීම කීයද? 400න් එක කියලා. රුපියල් 5000 ගුණ කිරීම 400න් එක. අන්න එවිට ඔබට ලැබෙනවා මාස ඒකකයකට ගෙවිය යුතු පොලිය රුපියල් 12,50ක් කියලා. සුළු කරලා බලන්න රුපියල් 12,50. ඔබට සුළු කරන්න වෙලා යනවා නම් මම මේ කියන දේ ලියා ගන්න. පසුව ඔබට පුළුවන් ඒ ගැටලුව සුළු කරගන්න ආකාරය මේ වැඩසටහනින් අනතුරුව හිමීට බලන්න. එහෙමනම් ඔන්න දැන් එක මාස ඒකකයකට රුපියල් 12,50ක පොලියක් ගෙවන්න වෙනවා. එහෙමනම් දැන් ඊළඟට හොයන්න ඕනේ මේ ගනුදෙනුව පුරා ඔබට ගෙවන්න වෙන මුළු පොලිය. එහෙමනම් අපි ලියමු ඊළඟ වගන්තිය ගෙවිය යුතු මුළු පොලිය. එක මාස ඒකකයකට රුපියල් 12,50යි. එහෙනම් මේ ගැටලුව පුරාවරම තියෙනවා මාස ඒකකයේ 1830. එහෙමනම් රුපියල් 12,50 ගුණ කිරීම 1830. අනේ එවිට ලැබෙනවා ගෙවිය යුතු මුළු පොලිය විදිහට සුළු කරලා බලන්න රුපියල් 22,875. ලියාගන්න පිළිතුර රුපියල් 22,875. එහෙමනම් දැන් ඊළඟට ඔබට හොයන්න වෙන්නේ මොකද්ද? ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල විදිහට වෙන්නේ ණයට ගත්ත ලක්ෂ 3යි. ඒ වගේම ඒ සඳහා ගෙවිය යුතු මුළු පොලිය වෙච්ච 22,875යි. ඔය දෙන්න එකතු කරන්න. එහෙනම් වගන්තිය ලියමු ගෙවිය යුතු මුළු මුදල සමානයි 310 ධන 22,875. 310 ධන 22,875 සමානයි රුපියල් 322,875යි. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල වෙනවා රුපියල් 322,875. එහෙමනම් ඊළඟට අපි අහනවා වාරිකයක වටිනාකම. ඉතින් ඔබට ගෙවන්න වෙන සමස්ත මුදල දැන් ඔබ හොයාගෙන අවසන්. ඒ තමයි රුපියල් 322,875. අන්නේ රුපියල් 322,875 පුතේදී ඔබ මොකද කරන්න ඕන? වාරික ගණනින් බෙදන්නට ඕන. එහෙනම් රුපියල් 322,875 බෙදමු 60. අන්නේ විතර ඔබට පිළිතුර ලැබෙනවා වාරිකයකගේ සමානයි රුපියල් 5381,725. රුපියල් 5381,725. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවටත් පිළිතුර ලියා ගන්නට පුළුවන්. එහෙමනම් අපි වැඩි වෙලා යන්නේ නැතුව තව එක ගැටලුවක් විසඳමු මේ දේවල් තහවුරු වෙන්න. මම ඊළඟට තෝරගන්නේ 9.1 අභ්‍යාසයේ 4 වෙන ගැටලුව. බලන්න මේක ප්‍රායෝගික ගැටලුවක්. අත්පිට මුදලට රුපියල් 150,000ක් වූ යතුරු පැදියක් මුදලින් රුපියල් 3000ක් ගෙවා. ඒ කියන්නේ මුලින් රුපියල් 3000ක් නෙවෙයි රුපියල් 30,000ක් ගෙවා. ඉතිරිය 124ක වාර්ෂික පොලියක් සමග සමාන වාරික වලින් වසර දෙකකදී ගෙවා නිම කරන්න ඕන. හැබැයි මේ පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයටලු. එහෙමනම් අපි දත්ත ටික ලියාගෙන ටිකක් වේගෙන් හදමු. මොකද මේ ගැටලු දිගයි. අපිට ලැබිලා තියෙන කාලය සීමා සහිතයි. අදනම් ඒ කියන්නේ මෙම පාඩමට සාපේක්ෂව ලැබිලා තියෙන කාලය සීමා සහිතයි. එහෙමනම් පළවෙනි වගන්තිය ලියමු. අපි මුලින්ම දීලා තියෙන දත්ත ටිකයි සටහන් කරගන්නේ. යතුරු පැදියේ වටිනාකම සමානයි රුපියල් 150,000යි. ආයෙ මං කියනවා යතුරු පැදියේ වටිනාකම සමානයි රුපියල් 150,000යි. එහෙම නැත්නම් රුපියල් 150,000යි. මුලින් ගෙවිය යුතු මුදල රුපියල් 30,000යි. ඊළඟ වගන්තිය ලියා ගන්න. මුලින් ගෙවිය යුතු මුදල සමානයි රුපියල් 30,000යි. ඊළඟ වගන්තිය වාර්ෂික පොලී ප්‍රතිශතය සමානයි 124යි. වාර්ෂික පොලී ප්‍රතිශතය සමානයි 124යි. ඊළඟ කොටස ලියාගන්න ඊළඟ වගන්තිය ණය ගෙවීමට ඇති වාරික ගණන. ණය ගෙවීමට ඇති වාරික ගණන. ඉතින් ඔබට වසර දෙකක් නෙලවිලා තියෙන්නේ. එහෙමනම් මාස් පතා ගෙවන නිසා දෙක ගුණ කිරීම 12 සමානයි 24යි. එහෙනම් ණය ගෙවීමට ඇති වාරික ගණන සමානයි 2 12 සමානයි 24යි. දැන් මෙය ගැටලුව අපි විසඳන්නේ මාස් පතා. එහෙනම් වාර්ෂික පොලිය මාසික පොලිය ප්‍රතිශතය බවට පරිවර්තනය කරගන්න එක ගැටලුවේ මුලදීම වඩා සුදුසුයි. ඒ නිසා ඊළඟ වගන්ති ලියන්න මාසික පොලිය ප්‍රතිශතය. මාසික පොලිය ප්‍රතිශතය සමානයි කොහොමද ලැබෙන්නේ? 124 ගුණ කිරීම 12න් 1. ඒ කියන්නේ 12න් බෙදනවා කියන එකනේ. එහෙනම් මාසික පොලිය ප්‍රතිශතය ලැබෙනවා 2%. ඔන්න දැන් අපි මූලික දේ සකස් කරගෙන ඉවරයි. මෙහෙම වගන්ති ලියාගත්තාම පුතේ දුවේ නැවත නැවත ගැටලුව බලමින් කාලය නාස්ති කිරීමක් වෙන්නේ නැහැ. මේක විභාගෙදී හරිම වැදගත් දෙයක්. අනික මේ වගේ ගැටලුවක් ලැබුණොත් බොහෝ වෙලාවට ලැබෙන්නේ සාමාන්‍ය පෙළ දෙක පත්‍රයේ පළවෙනි ගැටලුවට. ඒ වගේම ලකුණු 10ක ප්‍රමාණයක් ලැබෙනවා බොහෝ අවස්ථාවලදී. එහෙමනම් එතනින් පස්සේ අපි ගැටලුව විසඳගෙන යමු. එහෙනම් මුලින්ම ඔබ හොයන්න ඕන ඔබ එම ආයතනයේට ණය වූ මුදල. ලියන්න ණය වූ මුදල. කොහොමද අපි ඒක හොයන්නේ? යතුරු පැදියේ වටිනාකම රුපියල් 150,000යි. ඒ 150,000න් ඔබ මුලින් ගෙවන මුදල අඩු කරන්න රුපියල් 30,000. එවිට ලැබෙනවා ඔබ ණය වූ මුදල රුපියල් 120,000යි. එහෙම නැත්නම් රුපියල් 120,000යි. මම හිතනවා මේ ගැටලුව වගන්තිය ඔබ සතහන් කරගන්න ඇති කියලා. ඊළඟට ලියනවා මාසකදී ගෙවන ණය මුදලේ කොටස. ඊළඟ වගන්තිය ලියන්න මාසකදී ගෙවන ණය මුදලේ කොටස. රුපියල් 120,000 බෙදන්න වෙනවා වාරික ගාණෙන්. වාරික කීයක්ද ලැබිලා තියෙන්නේ? වාරික 24ක්. එහෙනම් රුපියල් 120,000 බෙදීම 24. අන්න ඒ විදිහට ලැබෙනවා කීයද? රුපියල් 5,000ක්. දැන් ඔන්න එහෙනම් එක මාසයකදී ඔබ ණය මුදලින් ගෙවන්නේ රුපියල් 5,000යි. කියන්නේ එක වාරිකයකදී ණය මුදලට අයින් වෙනවා රුපියල් 5,000ක්. එහෙමනම් ඊළඟට අපි බලන්න ඕන මේ ගැටලුව පුරාවටම හීනවන ශේෂ ක්‍රමයේනේ 5,000 මාසෙන් මාසෙට ශේෂය හීන වෙනවා. එහෙමනම් ඒ වගේ 5,000 කොටස් මේ ගැටලුව පුරාවටම කීයක් තියෙනවද? අන්න ඒක අපි ගණනය කරපු ක්‍රමය තමයි මාස ඒකක ගාන කියලා. එහෙමනම් අපි ඊළඟට හොයන්නේ මාස ඒකක ගන්න. වාරික 24යි. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා වාරික 24 25න් ගුණ කරලා දෙකෙන් බෙදන්න. 24 ගුණ කිරීම 25 බෙදීම 2. එහෙමනම් මේ ගැටලුවේ තියෙනවා මාස ඒකක කීයද? 300ය. ඊළඟට අපි බලමු මොකද්ද? මාසකදී ගෙවන ණය මුදල සඳහා පොලිය. මාසකදී ගෙවන ණය මුදල සඳහා පොලිය කියන වගන්තිය මාසකදී ගෙවන ණය මුදල සඳහා පොලිය. මේවා දල වශයෙන් ලියාගන්න ඔබ නැවත පැහැදිලිව ලියාගන්න. මාසකදී ගෙවන ණය මුදලේ පොලිය සමානයි එක මාසිකදී ගෙවරුන ණය කොටස රුපියල් 5,000යි. මාසික පොලී ප්‍රතිශතය 2%. එහෙනම් 5,000 ගුණ කිරීම 2% සමානයි රුපියල් 100ක් ලැබෙනවා. එහෙනම් එක මාසකදී ගෙවන ණය මුදලට රුපියල් 100යි. එහෙම නැත්නම් මාස ඒකකයකදී ගෙවන ණය මුදලට පොලිය රුපියල් 100යි. එහෙමනම් ඊළඟට ඔබට සිද්ධ වෙනවා ගෙවිය යුතු මුළු පොලිය හොයන්න. එහෙමනම් මාස ඒකක තිබුණා මේ ගැටලුවේ 300ක් ඔබ කලින් එක හොයාගත්තා. එහෙමනම් රුපියල් 100 ගුණ කරන්නට වෙනවා 300. ආයි කියනවා වගන්තිය ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය සමානයි රුපියල් 100 ගුණ කිරීම 300 රුපියල් 30,000යි. එහෙමනම් ඊළඟට වෙන්නේ මොකද්ද? ඔබ ණය වුණා කීයද? රුපියල් 120,000ක්. ඒ 120,000ට ගෙවන්න වුණ මුළු පොලිය වෙනවා රුපියල් 30,000ක්. එහෙනම් ඒ දෙන්න එකතු කරපුවම රුපියල් 120,000ට රුපියල් 30,000 එකතු වුණාම ගෙවිය යුතු මුළු මුදල වෙනවා රුපියල් 150,000ක්. එහෙම නැත්නම් 150,000ක්. එහෙනම් දැන් ඊළඟට තියෙන්නේ ගෙවිය යුතු මුළු පොලිය මුළු මුදල හේව්වා. දැන් එහෙනම් තියෙන්නේ වාරිකයක වටිනාකම. එහෙනම් ඔබට සිද්ධ වෙනවා වාරිකයක වටිනාකම. ලියන්න ඊළඟ වගන්තිය වාරිකයක වටිනාකම සමානයි රුපියල් 150,000 බෙදීම 24. නැවත මං කියනවා වාරිකයක වටිනාකම සමානයි රුපියල් 150,000 බෙදීම 24. එහෙමනම් එවිට ඔබට ලැබෙනවා එක වාරිකයක වටිනාකම කීයක් කියලාද? රුපියල් 6250ක් කියලා. රුපියල් 6250ක් කියලා. ඔන්න ඔය විදිහට අපට මේ අභ්‍යාසයේ 4 වෙන ගැටලුවත් විසඳන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි බලමු 7 වෙන පිටුවේ තියෙන 5 වෙනි ගැටලුව. 7 වෙනි පිටුවේ තියෙන 5 වෙනි ගැටලුව. දැන් පුතේ මේ ගැටලුවට යන්න කලින් මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ සාමාන්‍ය පෙළ විභාගයේට ගැටලු ආකාර දෙකක් ලැබෙනවා. ඉන් එකක් තමයි මුලින් අපි සාකච්ඡා කරේ. මොකද මේ ගැටලු ක්‍රමය ඔබට සියලු දත්ත දීලා ඔබෙන් අහනවා වාරිකයක වටිනාකම කීයද කියලා. ඒක තමයි එක ගැටලු ආකාරය. දැන් අපි එහෙම මතක තියාගන්න එක අපට හරි වැදගත්. විභාගයට ගිහින් ගැටලුව දැකපුවාම ටක් ගාලා අපට ක්‍රමයක දිගට ගලාගෙන එනවා ඔළුවට. නේද? අපි ආසා සින්දුවක් වගේ. එහෙමනම් ඒ වගේම තව ආකාරයක් තියෙනවා. එතනදී වෙන්නේ ඔබට සියලු අවශ්‍ය දත්ත දෙනවා. මෙතනදී දෙන්නේ ඔබට මාසික වාරිකයක අගය. මාසික වාරිකයක අගය දීලා ඔබෙන් අහන්නේ පොලී ප්‍රතිශතය. එහෙම නැත්නම් හීනවන ශේෂ ක්‍රමයේ යටතේ අය කරපු වාර්ෂික පොලී ප්‍රතිශතය. එහෙනම් ගැටළු ආකාර දෙක විසඳ ගන්න. කොහොමද? එකක් තමයි සියලු දත්ත දීලා එහෙම නැත්නම් පොලී ප්‍රතිශතය දීලා වාරිකයක වටිනාකම අහනවා. එහෙම නැත්නම් ඔකේ අනිත් පැත්ත මොකද්ද? වාරිකයක වටිනාකම දීලා පොලී ප්‍රතිශතය ඔබෙන් අහන වෙලාව. ඉතින් මේ අවස්ථාව ගැන තමයි දැන් අපි කතා කරන්න ඉන්නේ. ඉතින් එහෙමනම් ඔබට දැන් මේ ගැටලුව ලියා ගන්න තිබේ. එහෙමනම් ඔබ කරන්න ඕන ඔබට මේ දීලා තියෙන දත්ත වලින් මම මේ දෙවනි ආකාරය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබට වාරිකයක වටිනාකම දෙනවා ඉතිරි දත්ත සමග හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ආය කරපු වාර්ෂික පොලී ප්‍රතිශතය ඔබෙන් පිළිතුර විදියට අහන අවස්ථාව. එහෙමනම් ඔබට මේ දීලා තියෙන දත්ත වලින් ඔබට මුලින්ම හොයා ගන්නට හැකියාව ලැබෙනවා ඔබ මේ ගැටලුව තුල කොතරම් පොලියක් එහෙම නැත්නම් ගෙවපු මුළු පොලිය හොයා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් ඔබේ මනස ඔබ වෙහෙසවන්නට ඕන මට හොයලා දෙන්න මේ ගැටලුව තුල ගෙවලා තියෙන මුළු පොලිය කීයද කියලා. අන්න එතන තමයි මුලින්ම ඔබ මනස වෙහෙසවන්න ඕන. එහෙමනම් ඔබ මුළු පොලිය දන්නවා නම් ඔබට වාරික ගණනක් දන්නවා නම් ඔබට හොයන්න පුළුවන් මේ ගැටලුව ඇතුලේ තියෙන මාස ඒකක ගාන. ඒ වගේම මේ ගැටලුවේදී අපි එක මාසයකදී ගෙවපු ණය කොටසත් හොයාගන්න පුළුවන්. ඉතින් මාසයක ගානත් හොයන්න පුළුවන් ඔබ මේ විදිහේ මනස විහිදවලා තියෙනවා එහෙම නැත්නම් පිළිතුර ලබාගෙන තියෙනවා මේ ගැටලුව තුල ඔබ ගෙවපු මුළු පොලිය. ඒ වගේම මාසයක ගානත් හොයලා තියෙනවා. එහෙනම් ඔබට පුළුවන් මා එක මාසයකදී එහෙම නැත්නම් මාස ඒකකයකට ගෙවන පොලිය හොයන්න. ඒක කොහොමද කරන්න වෙන්නේ? ගෙවලා තියෙන මුළු පොලිය මාසයක ගානෙන් බෙදුවනම් හරි. අන්න ඒ විදිහට ලැබෙනවා මාස ඒකකයකට පොලිය. ඉතින් ඒ වගේම ඔබට හොයා ගන්නට පුළුවන් එක මාසකදී ගෙවපු ණය කොටස. එහෙමනම් එක මාසකදී ගෙවුවේ ණය කොටසට තමයි ඔබ මාස ඒකකයකදී ගෙවපු පොලිය ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඔබට පුළුවන් නේද? එතනින් පුළුවන් මාස ඒකකයකට පොලිය ප්‍රතිශතය හොයා ගන්න. මාස ඒකකයකට පොලිය ප්‍රතිශතය ඔබට හොයා ගන්නට හැකියාව තියෙනම් වාර්ෂික පොලිය ප්‍රතිශතය හොයන්න ඔබ මොකද කරන්න ඕන? 12න් ගුණ කරන්න ඕන. ඔන්න ඕක තමයි මේ ගැටලුව විසඳ ගන්න තියෙන විදිහ. එහෙනම් ඔබ මනස විහිසවන්න ඕන මුලින්ම ඔබට මේ දීලා තියෙන දත්ත වලින් කොතරම් මුළු පොලියක් ඔබ ගෙවලා තියෙනවද? කිසිම දෙයක් වටපිට බලන්න එපා, හොඳින් අහගෙන ඉන්න. එහෙමනම් ඊළඟට ඔබ හොයන්නේ මොකද්ද? මාස ඒකක ගාන හොයලා එක මාස ඒකකයකට ගෙවපු පොලිය හොයා ගන්න ඕන. එහෙනම් එතනින් පස්සේ ඉතුරු ගැටලු ඔබට බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. එහෙමනම් අපි ඒකට තමයි මේ උදාහරණය අරන් තියෙන්නේ. මෙතන ඉඳන් මං කියන කාරණා ටික ඔබ කොලයක සටහන් කරගන්න. පුදෙක් දුවෙක් දැන් එකතු වෙනවා නම් අපි මේ කතා කරන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 9.1 අභ්‍යාසයේ එහෙම නැත්නම් 7 වෙන පිටුවේ තියෙන 5 වෙනි ගැටලුව තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු මොකක්ද මේ ගැටලුව කියලා. කුමාර් මහතා රුපියල් 12000ක ණය මුදලක් සඳහා වාරික 6ක් ඔහුට ලැබිලා තියෙනවා. එම ණය මුදල ගෙවන්න. එක වාරිකයක වටිනාකම මේ ගැටලුවේ නම් තියෙන පුතේ දුවේ සඳහන් වෙලා රුපියල් 2100ක් කියලා. මම පොඩ්ඩක් මේ ගැටලුව වෙනස් කරගන්නවා. මොකද ඔබත් එක හදන පළවෙනි ගැටලුව දසමාවුතින් සංකීර්ණ වන නිසා ඔහුට ගෙවන්න වෙන වාරිකයක වටිනාකම පොඩ්ඩක් වෙනස් කරගන්න, පැන්සලින් සටහන් කරගන්න. රුපියල් 2175. මම නැවත ගැටලුව කියන්නම්. කුමාර් මහතා රුපියල් 12000ක ණය මුදලක් සමාන වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත. එක් වාරිකයක වටිනාකම රුපියල් 2100ක් නෙවෙයි, මම මෙතනදී ගන්නේ 2175. මොකද මේක බොහොම පහසුවෙන් සුළු වෙනවා නම් ඔබට ක්‍රමය ඔළුවට දාගැනීමේ පහසුව සඳහා. එහෙමනම් මුලින්ම අහනවා මොකද්ද මේ ගැටලුවේ. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස අහනවා. ඊළඟට අහනවා වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල අහනවා. ඊළඟට අහනවා මේ ගැටලුවේ ගෙවිය යුතු මුළු පොලිය. බලන්න ඔබට පාර පෙන්නලා තියෙන මේ ගැටලුව විසඳන්න. ඒ වගේම ඊළඟට අහනවා මාස ඒකක ගණන. ඉතින් ඔබ දන්නවා දැන් මාස ඒකක ගණන හොයන්න වාරික ගණන විතරයි ඔබට අවශ්‍ය. ඊළඟට අහනවා මාස ඒකකයට පොලිය කොච්චරද. ඊළඟට අහනවා වාර්ෂික පොලිය අනුපාතිකය. එහෙමනම් අපි ගණන හදන්න පටන් ගමු. මුලින්ම දත්ත ටික ලියමු. ලියා ගන්න මෙහෙම. ණය මුදල සමානයි රුපියල් 12000යි. ඊළඟට ලියා ගන්න වාරික ගණන සමානයි කීයද. වාරික ලැබිලා තියෙන්නේ 6යි. ඊළඟට ලියා ගන්න මාසික වාරිකයක වටිනාකම රුපියල් 2175යි. රුපියල් 2175යි. එහෙමනම් මුලින්ම අහනවානේ මාසිකව ගෙවිය යුතු ණය මුදල. ලියා ගන්න එනම් ඊළඟ වගන්තිය මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස සමානයි රුපියල් 12000 බෙදීම 6යි. එහෙනම් කීයද දෙන්නේ? රුපියල් 2000. එහෙනම් මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස සමානයි රුපියල් 2000යි. ඊළඟට අහනවා වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. ඉතින් ඔබට එක වාරිකයක වටිනාකම මම හදාගන්න කිව්ව රුපියල් 2175යි කියලා. එහෙමනම් රුපියල් 2175 ගුණ කරන්න වෙනවා වාරික 6. අන්න එවිට ඔබට ලැබෙනවා පිළිතුර කීයද? ගෙවිය යුතු මුළු මුදල රුපියල් 13050. රුපියල් 13050. දැන් එහෙනම් ඔබ රුපියල් 12000ක් ගෙවන්න තියෙන තැනට ඔබ වැඩිපුර ගෙවලා තියෙන බව පේනවා. ඒ වැඩිපුර ගෙවලා තියෙන මොකද්ද? වැඩිපුර ගෙවලා තියෙන්නේ මේ ගනුදෙනුව සඳහා ඔබ ගෙවපු මුළු පොලිය. මේ ගනුදෙනුව සඳහා ඔබ ගෙවපු මුළු පොලිය. එහෙමනම් ඊළඟට අපට අහන්නේ ඒ දේ තමයි. ගෙවිය යුතු, එහෙම නැත්නම් ගෙවා ඇති මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය සමානයි කියද? ඔබ වාරික විදිහට ගෙවපු මුළු මුදල රුපියල් 13050. එයින් අඩු කරන්න වෙනවා රුපියල් 12000. එහෙමනම් රුපියල් 13050න් 12000ක් අඩු කරපුවාම ගෙවිය යුතු මුළු පොලිය ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් ගෙවපු මුළු පොලිය ලැබිලා තියෙනවා රුපියල් 1050. එහෙමනම් ඔන්න දැන් 1050 ගෙවලා තියෙන්නේ මාස ඒකක කීයකටද කියලා බලන්න ඕන. එහෙමනම් ඒ සඳහා ඊළඟට ඔබ හොයන්න ඕන මාස ඒකක ගණන. එහෙමනම් මාස ඒකක ගණන සමානයි කීයද? වාරික 6යි. එහෙමනම් 6 ගුණ කිරීම 7 බෙදීම 2යි. 6 ගුණ කිරීම 7 බෙදීම 2යි. එහෙනම් මාස ඒකක ගණන ලැබෙනවා ඔබට කීයද? 21ක් කියලා. එහෙමනම් ඊළඟට හොයන්න පුළුවන් මෙහෙම මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය හොයන්න හරි ලේසි. ඔබ ගෙවපු මුළු පොලිය කීයද? 1050. අනේ 1050 21ෙන් බෙදන්න ඕන. එහෙමනම් ලියමු මාස ඒකකයකට පොලිය සමානයි රුපියල් 1050 බෙදීම 21. අනේ විතර ඔබට පිළිතුර ලැබෙනවා. ඔබ එක මාස ඒකකයකට ගෙවලා තියෙනවා කීයද? රුපියල් 50ක මුදලක්. එහෙමනම් ඊළඟට හොයන්න ඕන මොකද්ද? මාසකදී ගෙවන ණය මුදල. මාසකදී ගෙවන ණය මුදල. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා රුපියල් 12000 බෙදන්න 6. එහෙමනම් ඔබ මාසකදී ගෙවන ණය මුදල වෙන්නේ රුපියල් 2000. එහෙමනම් ඔන්න ඔබ හෙව්වා මාසකදී ගෙවන ණය මුදල රුපියල් 2000ක් කියලා. ඉතින් පුතේ දුවේ මේ රුපියල් 2000ට තමා ඔබ රුපියල් 50ක් පොලිය විදිහට මාසකට ගෙවලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔතනින් ඔබට පුළුවන්කම ලැබෙනවා හැකියාව ලැබෙනවා මාස එහෙම නැත්නම් මාසික පොලිය ප්‍රතිශතය හොයන්න. එහෙමනම් මම ඊළඟට ලියනවා මාසික පොලිය ප්‍රතිශතය. කොහොමද? රුපියල් 2000ට 50 නම් 100ට 100. රුපියල් 2000ට 50 නම් 100ට 100. ඇයි මෙතනදී රුපියල් 2000ක් ගත්තේ? එක මාසයකට ගෙවන ණය මුදල රුපියල් 2000ක් ඉන්නවා. එහෙනම් ඔබ අනිවාර්යෙන් මෙතන හරයට රුපියල් 2000 සඳහන් කරන්න ඕනේ. එහෙනම් 2000ට 50 නම් 100ට 100ක්. අන්න ඒ විදිහට මේක සුළු කරපුවාම ලැබෙන්නේ දශම ගාණක්. ඒ දශම ගාණක් විදිහට ඔබ තියාගන්න එපා. භාගයක් විදිහට තියාගන්න එක මෙතනදී පොඩි වාසියක් වෙනවා ඊළඟට. ඔබට මේක සරල කරපුවාම ලැබෙනවා 2.5ක් 100ට. 2.5ක් 100ට. ඒ මාසික පොලී ප්‍රතිශතය. අපෙන් අහන්නේ වාර්ෂික පොලී ප්‍රතිශතයනේ. එහෙනම් ඊළඟට ලියනවා වාර්ෂික පොලී ප්‍රතිශතය. 2.5 ගුණ කරන්න වෙනවා මාසික පොලී ප්‍රතිශතය නිසා ඒක වාර්ෂික කරන්න 12. එහෙනම් 2.5 ගුණ කිරීම 12. අන්න ඒ විදිහට ඔබට පිළිතුර ලැබෙනවා අය කරලා තියෙන වාර්ෂික පොලී ප්‍රතිශතය කීයද? 30% කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුව අපට විසඳ ගන්න පුළුවන්. එහෙමනම් මේ ගැටලුව අපි නැවත බලමු. මොකද මට අද ලැබිලා තියෙන කාලයත් එක්ක තවත් අලුත් ගැටලුවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ගැටලුව තහවුරු කරන්න මේ 9යි 1 අභ්‍යාසය ඔබට සම්පූර්ණයෙන්ම කරන්න හැකියාව ලැබෙන විදිහට. ඉතින් පුතේ දුවේ වැදගත් දෙයක් අපිට ගැටලු 3යි 3යි 4යි සාකච්ඡා කරන්න හැකියාව ලැබුණේ. එයින් දෙවනි ආකාරයේ ගැටලු එකක් නිසා ඒ ගැටලුව හදපු විදිහ මම නැවත ඔබට මතක් කරලා දෙනවා. මුලින්ම අපි ආයතනයකට ගියා. ආයතනයකට ගියයින් පස්සේ මුලින් යම් මුදලක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ අපි යම් මුදලක් ණය වෙනවා. ඊළඟට උන් කියනවා හරි. මට වාරික මෙච්චරකදී එක වාරිකයකදී මෙච්චර මුදලක් දෙන්න කියලා. එහෙමනම් ඔබට හොයන්නට හැකියාව ලැබෙනවා ඔබ ගෙවලා තියෙන මුළු මුදල වාරික විදිහට. එතකොට වාරික විදිහට ගෙවලා තියෙන මුළු මුදල ඔබ ණය වුණ මුදලට වඩා අනිවාර්යෙන් වැඩි. ඒක කොච්චරක් වැඩිද කියලා බැලුවොතින් ඔබට ඒ ලැබෙන්නේ ගෙවිය යුතු මුළු පොලිය. එහෙමනම් ගෙවිය යුතු මුළු පොලිය ඔබට සිද්ධ වෙනවා හොයාගත්තයින් පස්සේ මාසික වාරික ගණනකින් බෙදන්න. මාසික වාරික ගණනින් බෙදන්න ඒ ගැටලුවට අදාළ. ඒ මාසික වාරික ගණනින් බෙදපුවාම ඔබට ලැබෙනවා එක මාස ඒකකයකට ගෙවිය යුතු පොලිය. එහෙම නැත්නම් අය කරලා තියෙන පොලිය. ඉතින් මේ එක මාස ඒකකයකට ගෙවලා තියෙන අපට ගෙවන ණය කොටසත් ඔබට හොයා ගන්න ලැබෙනවා. එහෙමනම් අන්න එතනින් පුළුවන් ඔබට මාසික පොලිය ප්‍රතිශතය හොයා ගන්න. එහෙමනම් මම මේ ගැටලුව ආයෙ චුට්ටක් කියනවා ඔබ ලියාගත්ත දේ හරිද කියලා බලන්න. මේ ගැටලුවේ මම මුලින්ම කියනවා පොඩ්ඩක් පොඩි වෙනසක් කරගන්න කියලා. මම ඒක ආයෙ සඳහන් කරන්නම්. බලන්න ඔබ හරියට සටහන් කරාද කියලා. හෙට දෙහාට මේ ගැටලුව ආයෙ තනියෙන් හදන්න කියලා පොඩි ආරාධනාවකුත් ඔයගොල්ලන්ට කරනවා. ඒ ඔබ වෙනුවෙන්. මොකද මේ ඉගෙනගත්ත දේ තහවුරු කරගන්න ඕන. කුමාර් මහතා රුපියල් 12000ක ණය මුදල සමාන වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත. වාරිකයක වටිනාකම පෙළපොතේ තියෙන ගැටලුව මං විනාශ කරා. 2100ක් නෙමෙයි වාර්කික වටිනාකම 2175ක් කියලා. එහෙමනම් අපි මේ ගැටලුව විසඳපු විදිය ඔන්න බලන්න මම වගන්ති ලියවපු විදිය මෙහෙමද කියලා. මුලින්ම ණය වූ මුදල සමානයි රුපියල් 12000යි. වාරික ගණන සමානයි රුපියල් 6යි. වාරිකයක වටිනාකම වෙනස් කරගත් අපි රුපියල් 2175ක් කියලා. එහෙමනම් ඊළඟට අපි මුලින්ම හොයනවා මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස රුපියල් 12000 බෙදන්න වෙනවා 6. එතකොට ලැබෙනවා රුපියල් 2000ක් කියලා. මේ ගැටලුව ආයෙ බලන්න කියලායි කියන්නේ. එහෙමනම් ඊළඟට ඔබට වෙනවා වාරිකයක් ලෙස ගෙවිය යුතු මුළු මුදල. වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. ඉතින් එක වාරිකයක් රුපියල් 2175යි නං. ඒ 2175 ඒවා ඔබ 6ක් ගෙවනවා. එහෙනම් 2175 ගුණ කිරීම 6. අන්නේ විට ඔබට ලැබෙනවා කීයද? රුපියල් 13050. ඉතින් පුතේ දුවේ ඔයගොල්ලෝ ණය වුණේ කීයද? රුපියල් 12000ක්. ඔබ ගෙවලා තියෙනවා වාරික විදිහට 13050. එහෙමනම් ඒ වැඩිපුර ගෙවපු මුදල තමා ගෙවිය යුතු මුළු මුදල. අපි යන්නේ ඒක ගත්තත් ඊළඟ වගන්තිය විදිහට. එහෙමනම් ගෙවිය යුතු මුළු මුදල සමානයි රුපියල් 13,050 අඩු කරන්න වෙනවා රුපියල් කීයද 12,000. අනේ විතර ලැබෙනවා ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු පොලිය කීයද රුපියල් 1,050. ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 1,050. ඉතින් මේ 1,050 ගෙවලා තියෙන මාස ඒකකවලට. එහෙමනම් ඊළඟට අපි කරා ඊළඟ වගන්තිය විදිහට මාස ඒකක ගන්න. මෙතනදී වාරික 6ක් නේ ලැබුණේ. වාරික 6ක් ලැබුණ නිසා 6 ගුණ කරා 7න් එක ලැබිදුවා 2කින්. එහෙනම් මාස ඒකක ගන්න ආව රුපියල් කීයද? රුපියල් නෙවෙයි මාස ඒකක ගන්න ආව කීයද? 21ක් විදිහට. මාස ඒකක රුපියල් එහෙම නෙවෙයි. මට වැරදිලා කියවුනේ. ඊළඟට අපි බලන්න ඕන මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය හොයන්න. ඉතින් ඔබ ගෙවපු මුළු පොලිය බෙදන්න වෙනවා මාස ඒකක ගානේ. එහෙනම් 1050 බෙදන්නට වුණා කියන්නේ මාස ඒකක ගානින් 21කින්. 1050 21කින් බෙදපුවාම පිළිතුර ලැබුණා කීයද? රුපියල් 50ක් කියලා. එහෙමනම් ඊළඟට සිද්ධ වෙනවා එක මාසකදී ගෙවපු ණය මුදල හොයන්න. ඒක අපි කලිනුත් හෙව්වා රුපියල් 2000යි. එහෙනම් ඔබට සිද්ධ වුණේ රුපියල් 2000ට තමා 50ක් ණය ගෙවන්න වුණේ. එහෙමනම් රුපියල් 2000ට 50යි නම් 100ට 100න් ගුණ කරා අන්න එවිට ඔබට ලැබුණා මාසික පොලි ප්‍රතිශතය 100ට කියලා. පහ බෙදීම දෙකක් 100ට පහ බෙදීම දෙකක් එහෙම නැත්නම් දෙකින් පහක් කියලා කියන්න පුළුවන්. මේක දශම වලින් ලියුවනම් කියද 2.5ක් කියලා. නමුත් අපෙන් අහන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතයනේ. අන්න ඒ නිසා ඔබට සිද්ධ වෙනවා දෙකෙන් පහ ගුණ කරන්න 12න්. මොකද මාසික පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශතය කරන්න ඔබට සිද්ධ වෙනවා 12න් ගුණ කරන්න. එහෙමනම් දෙකෙන් පහ ගුණ කිරීම 12. අන්න ඒ විදිහට ලැබෙනවා පිළිතුර කීයද? 100ට 30ක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට හීනවන ශේෂ ක්‍රමයේ අපට බහුලවම ලැබෙන ගැටළු ආකාර දෙකමම ඔයගොල්ලන්ගේ පෙළ පොත ආශ්‍රයෙන් සාකච්ඡා කරා. ඉතින් ඊළඟ දවසේ අපිත් එක්ක ගුරු ගෙදරට එකතු වෙන අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයා ඔබට විභාග ගැටළු ටිකක් සාකච්ඡා කරාවි. ඒ සඳහා ඔබ ඊළඟ දවසේදී සූදානම් වෙන්න කියලාත් මතක් කරනවා. එහෙමනම් මං අද දවසේ ඔබට උගන්වපු දේ නැවත මතක් කරන්න. අද දවසේ මං කතා කරේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ලැබෙන ගැටළු. එතකොට මං මෙතනදී ඔබගේ අවධානයට පුතේදුවේ යොමු කරා ගැටළු ආකාර වර්ග දෙකක්. එකක් තමයි ඔබට වාර්ෂික පොලි ප්‍රතිශතය දීලා ඉතිරි දත්ත සමග වාර්ෂික පොලි ප්‍රතිශතය දීලා ඔබෙන් අහන ගැටලුව තමයි මොකද්ද? වාර්ෂිකයක වටිනාකම. එහෙමනම් අනිත් ගැටළු ආකාරය ඔකේ අනිත් පැත්ත. ඔබට වාර්ෂිකයක වටිනාකම දෙනවා දීලා අහනවා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ අය කරපු වාර්ෂික පොලි ප්‍රතිශතය කීයද කියලා. ඉතින් ඔන්න ඔය ගැටළු ආකාර ගැනයි මම අද කතා කරේ. ඉතින් ඉතා දීර්ඝ ගැටළු. ඒ නිසා අපට ලියා ගන්නටත් උනා මේ ගැටළු ටික. මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. දැන් ඉතින් දිනෙන් දින මොකද ඔබගේ විභාගයට දින ලඟ වෙනවා. ඔබ ඒ සඳහා හොඳ සූදානමක් ලබා ගන්නට වෙනවා. ඉතින් මේක අපි හැමෝටම අමාරු කාලයක්. නොඑක් ගැටළු මතුවෙනවා. දැන් ඇත්තටම අපි මේ ගුරු ගෙදරට එකතු වෙන ගුරුවරු බොහොම අවම සම්පත් යටතේ තමා ඔබට මේ වැඩසටහන් පටිගත කිරීම කරන්නේ. එවිට බාහිර ශබ්ද යම් ප්‍රමාණයක් ඇහෙනවා ඇති. ඒ ගැන අපි ඔබගේ සමාව ආයදින හැම නැත්තම් ඔබට ඇති වෙන ගැටලුව ගැන නොසලකා හරින්න කියනවා. මොකද අපි අවම තත්ත්ව යටතේ හැම නැත්තම් අවම පහසුකම් යටතේ තමා මේ වැඩසටහන් පටිගත කරන්නේ. එහෙමනම් අද දවසේ ගුරු ගෙදර වැඩසටහනෙන් සමුගන්නට කාලය ආවිල්ලා. ඉතින් ඊටාම වැදගත් පාඩමක් තමයි දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරේ. ඊළඟ දවසේ අපේ ගුරුවරයා විභාග ගැටළු ඔබට මේ ආශිතව සාකච්ඡා කරාවි. එහෙමනම් පුතේදුවේ හෙට දවසේ ඔබගේ ජයග්‍රහණයට අද දවසේ මට යමක් කරන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ සතුට. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අදට මම ඔබගෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක් වේවා.